නමු තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමු තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමු තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිම්බිසං ගහකාරකං ගමේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිත්‍රෝසී පුනගේහන්න කාහසී සම්බාතේ භාසුකා භංගා ගහකුටං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේගේ ප්‍රථම බුද්ධ වචනයයි මේ ප්‍රකාශ වුණේ. ලොව පහළවී වදාරණ සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එක ලෙස දේශනා කරන ගාථාවක් මේ උදාන වාක්‍යහෙවත් මේ ප්‍රීතිවාක්‍ය ගාථාව. මෙය ලෝතුරා බුදු වූ දවසේ අලුයම් කාලේ වජ්‍රාසනාරූඪව සම්මර්සණය කළ ගාථාවක් හැටියට හඳුන්වනවා. මේ ගාථාවේ තේරුම මෙහෙමයි. අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං පුනප්පුනං ජාති දුක්ඛායිකි ගහකාරකං ගවේ සන්තෝ අනිබ්බිසං අනේක ජාති සංසාරං සන්ධාවිස්සං කියලා පද සම්බන්ධයි. පුනප්පුනං ජාති දුක්ඛායිති නැත නැත ඉපදීම දුක්ඛක්යයි දැන. ගහකාරකං ගවේ සන්තෝ ඉපදීම් වශයෙන් මේ ස්කන්ධ ගෘහය කරන්න සොයමි. අනිබ්බිසං දකින්ට නොහැකිව නොලැබීව නොලැබෙමින් අනේක ජාති සංසාරං සන්ධාවිස්සං ප්‍රමාණ කළ නොහැකි තරම් ජාති සංසාරයෙහි ඔබිනොබ උත්පත්ති වශයෙන් ඇවිද්දෙමි. ගහකාරක දිට්ඨෝසි ජාති වශයෙන් ස්කන්ධ ගෘහය කරන කර්තෘතුමනි ඔබ පෙනුනේහි. පුන ගේහන් නකාහසි මින් මතු ගෙවල් නොසාදන්නේහි. සම්බාතේ පහසුකා භග්ගා ඔබේ ගෘහයේ පරාල සියල්ල සිඳ බිඳ දමන ලදහ. ගහකූටං විසංකිතං ගෘහයේ කැලිමඩල සුන් විසුණු කරන ලදී. විසංඛාරගතං චිත්තං සිත අසංකතේත ගියේය. තණ්හානං කය මජ්ජගා තෘෂ්ණා සේ සංඛ්‍යාත නිර්වාණයත පැමිණියේය කියන එකයි තේරෙන්නේ. නැත නැත ඉපදීම දුකක් බව දැන ඉපදීම කරවන කර්තෘතුමාසයේ සොයා නොදැක අනේක ජාති සංසාරයේ උත්පත්ති වශයෙන් ඔබිනොබ ඇවිද්දෙමි. ගෘහකාරය ගෘහකාරකය ඔබ මට පෙනුණ ඔබ මින් මත්තේ මේ ස්කන්ධ ගෘහය සාදන්නේ නැත. ඔබේ පරාල සිඳ බිඳ දැම්ම ඔබේ කැණිමඩල සුනිවිසුණු කළා. මගේ සිත අසංකතේට ගියා. තෘෂ්ණාක්ෂේ සංඛ්‍යාත අමා මහ නිවනට පත් වුණා. මේ කවදද මේ ප්‍රකාශනය කෙරුණි? මේ අවුරුදු 2587 මාස 7 දින 20කට පෙරයි. එනම් වෙසක් පුර පසළොස්වක පොහෝ දවසක අලුයම් කාලේ හරියට බුදු වීමෙන් අවුරුදු 2500කුත් 87කුත් මාස 7කුත් දින 20ක් වෙන අදට බුද්ධ වර්ෂයට අනුව ඒ අනුව සලක බැලීමේදී මේ ප්‍රීති වාක්‍ය තුලින් මුළු බුද්ධ ධර්මයේම සම්පින්දනයේදී ඇති බව දැක ගන්න පුළුවන්. මේ ගාථාවේ සඳහන් වෙන්නේ තේරුම් අතරත තියෙන පටිච්ච සමුප්පාදය, චතුරාරි සත්‍යය, ත්‍රිලක්ෂණය, ස්කන්ධ පහ, ආයතන 12, ධාතු 18, සූවිසි ප්‍රත්‍යය ඔක්කොම මේ ගාථා තුල අභ්‍යන්තරයේ තියෙනවා. මේවා ලෙහලා බලනවා නම් මුළු අභිධර්ම පිටකේම මේක තියෙනවා. අභිධර්ම පිටකේ ඇත්නම් එතන සූත්‍රාන්ත පිටකයක්, විනය පිටකයක් එක්කාසු වෙනවා. නිසා තුන් පිටකයම මේක ගාථාව ඇතුළත් වෙන බව ධර්ම දාර උතුමන් තේරුම් ගන්න පුළුවන්. එයින් ඉතා කෙටි කරුණු කීපයක් සමන දැන් අපි මතු කරගන්නමු මේ ටික වෙලාවේ. මෙතන සඳහන් වුණා දුක්ඛා ජාති පුනප්පුනං ජාති දුක්ඛා, නැවත නැවත පුනප්පුනං කියන්නේ නැවත නැවත ජාති ඉපදීම දුක්ඛා දුක්ඛකි. එතකොට ජාති කියේ කුමක්ද? පටිච්ච සමුප්පාදාංග 12න් එකක්නේ. පටිච්ච සමුප්පාදාංග 12න් එකක්. ජාති යම් තැනක නම් එතන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස සියල්ල තියෙනවා. ඒ සියල්ලට හේතු ජාති. ජාතියට හේතුව කර්ම භවය. කර්ම භවයට හේතුව උපාදානය. උපාදානයට හේතුව තණ්හාව. තණ්හාවට හේතුව වේදනාව. වේදනාවට හේතුව ස්පර්ශය. ස්පර්ශයට හේතුව ආයතන 6. ආයතන 6ට හේතුව නාමය රූපය. නාමය රූපයට හේතුව ප්‍රතිසන්දි විපාක විඥානය. විඥානයට හේතුව පූර්ව භවයේ අභිසංස්කාර. අභිසංස්කාරයට හේතුව ආරි සත්‍ය නොදන්නා අවිද්‍යාව. අවිද්‍යාවට හේතුව අප්‍රහීන වශයෙන් සන්තානය තුළ පවට්නා ආශ්‍රව. ආශ්‍රවයන්න හේතුව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝ වුණ සුඛාය. දැන් මේක ප්‍රතිලෝම චක්‍රයක් හැටියට පේනවා නේද? ජාතියෙන් පටන්ගෙන අයමත් ජරා මරණ දක්වා මුලට මුලට ඇවිල්ලා සම්බන්ධ වුණා. එතකොට මේ භව චක්‍රය, මේ භව චක්‍රය තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. පටිච්ච සමුප්පාදය කියන්නේ මේ හේතුවෙන් මේ ඵලය ඇති වෙනවා කියන දර්ශනය. හේතුවක් ඇතොත් තමයි ඵලයක් හටගන්නේ. පොල් ගෙඩියක් ඇතොත් තමයි පොල් ගහක් හැදෙන්නේ. පොල් ගහක් ඇතොත් තමයි කඳක් හැදෙන්නේ. කඳක් ඇතොත් තමයි මල් ඵල හටගන්නේ. ඒ මල් ඵල හටගැනීම නිසායි අයමත් පොල් ගස් පරම්පරාවක් ඇති වෙන්නේ. මේක හේතුඵල පරම්පරාවක් විනා මෙවුම් කාර්යෝගයේ ලැබීමක් නොවේ. එතකොට මෙන්න මේ හේතුඵල පරම්පරාව බෝධි මූලයේදී බුදු වෙන ඉස්සර අභිඥාවෙන් දැකවදාලා. අභිඥාවෙන් දැකවදාලේ බෝධි මූලයේදී රාත්‍රී ප්‍රථම යාමයේ සමත භාවනා සියල්ල සම්පූර්ණ කළා. අෂ්ට සමාපatti ලාභීව හිටිය. අෂ්ට සමාපattiෙන් හැරුණා పూర్වේ නිවාසානුස්මුති ඥානෙට. පෙරවිසු ස්කන්ධ පරම්පරාව බලන්න පටන් ගත්තා. ඒ කියන්නේ මනෝ ප්‍රනිධානේ, වාක් ප්‍රනිධානේ, මහා ප්‍රනිධාන ඔක්කොම බලන්න පටන් ගත්තා. ආත්මභාවයෙන් ආත්මභාවයට බැලුවා. ඒ බාහන හැම වාරයක පෙනී ගියා. එක භවයකින් චුත වී තවත් භවයක ප්‍රතිසන්දි ගන්නේ හේතු ධර්ම පහක් උඩ. අවිද්‍යාව, තණ්හාව, උපාදානය, කර්මය, භවය. මේ පස් දෙනා එකතු වෙලා තමයි පුන ප්‍රතිසන්දියක් දෙන්නේ. ඉතින් ප්‍රතිසන්දි භවංග වීතියෝ චුතිතේහ තථා භවන්තරේ පුනසන්දි භවංග මිච්ඡයං පරිවර්තති චිත්තසංකති. ඉතින් ප්‍රතිසන්දියෙන් පස්සේ භවංගේ. භවංග නිසා වීතිසිත්. වීතිසිත් නිසා චුතිය නැවත යන්දාසේ. ඊළාට ආයමත් භවයක ප්‍රතිසන්දිය. මේ පරම්පරාව මහා බෝසතාණන් වහන්සේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා අභිඥාවෙන් දැක්කා. අසවල් භවයේ උපන්න, එහි නම මෙහෙමයි, ගෝත්‍රය මෙනම් වෙනවා, උසමිති මෙහෙමයි, ආහාර පාන මෙහෙමයි, සැප දුක් මෙහෙමයි, කළ කුසල් අකුසල් මෙහෙමයි, ඇසරු කරාය මෙහෙමයි, ඔක්කොම උන්වහන්සේ ඉතිරුවක් නැතුව දැක්කා. ඉතින් ඒ භවයෙන් තව භවයකට යන්නේ මේ හේතුයෙන් කියලා සියල්ල දැක්කා. මේ පටිච්චසමුප්පාදය අභිඥාවෙන් උන්වහන්සේ ඉස්සර තෝරගත්තා. නැවත වරක් තෝරගත්තා දිබ්බ චක්ඛු ඥානෙ. රාත්‍රී මැදියම් කාලේ දිවස් නුවණ මෙහි යෙව්වා. අතීතයේ දවස් 7යි, අනාගතයේ දවස් 7යි, අද දවස දවස් 15. කුසල් ලකුසල් කරන සත්‍යයන්, මරණ උපදින සත්‍යයන්, සුගති දුගති යන සත්‍යයන්, ශෝභන අශෝභන සත්‍යයන්, දුක් විඳින සතු විඳින සත්‍යයන්, අතීතනික වස්තුන් සියල්ලම දිවචක්ඛු ඥානෙන් දැක්කා. එහෙත් උන්වහන්සේ හේතුඵල සම්භාරය මනවින් තේරුම් ගත්තා. ඊළඟට තමයි විපස්සනාට හැරුණේ මේ පටිච්චසමුප්පාද හේතුඵල න්‍යායට යන. උන්වහන්සේ මේ ප්‍රීති වාක්‍යයෙන් ප්‍රකාශ කළේ ඒ හේතුඵල සියල්ල දැක ගැනීමට මම අනන්ත ජාති සංසාරය ඇවිද්දා. දැන් අනේක ජාති කිව්වම ප්‍රමාණ කරන්න බැරි තරම් ජාති සංසාරය ඇවිද්දා. විෂයසංක කල්ප ලක්ෂය. විෂයසංක කල්ප ලක්ෂයක් මේ සඳහා ඇවිද්දා. එයින් සොලසා සංක කල්ප ලක්ෂයක්ම උන්වහන්සේ අනියත බෝසත් කෙනෙක් හැටියට මේ විදිහට පෙරම් පුරාගෙන දීපංකර පාදමූලයේ පතන් තමයි නියත විවරණ ලබාගෙන පෙරම් පුරාගෙන ආවේ. ඒ හැම ආභාවයක් පාසා සිදු කළා තියෙන්නේ මේ ස්කන්ධ කූඩුව ස්කන්ධ ගෘහය කරන කතුරුතුමා සොයසය. ඒ ආභාවලදී උන්වහන්සේ සුත වශයෙන් අවබෝධ කරගෙන තිබුණා. ඒ කියන්නේ 512,000 බුදුසසුන්හිදී බණහලා සුතමේ ඥානය, චින්තාමේ ඥානය, ලෞකික භාවනාමේ ඥානය දිනු කරගෙන තිබුණා. එයින් උන්වහන්සේ ඒ සම්බන්ධ මූලික ආභෝධය ලබා සිටි නමුත් සියල්ලින් සියල්ල පරිපූර්ණව දැකගත්තේ ලෝසුරා බුදු වෙන බෝධි මූලයේදී. ඒ තමයි ගහකාරක දික්ඨෝසි මෙන්න ගෘහක ගෘහය කරන කතෘතුමා පෙනුන හැටි. එතනේ කියවුනේ සමුදේ සත්‍ය. ඒතොර දුක්ඛාජාත පුනප්පුනං කියන තැන කියවෙන්නේ දුක්ඛ සත්‍ය. පුන ගේහන්නකාහසි සබ්බාතේ පහසුකා භග්ග ඒ කිව්වේ සමුදේ සත්‍ය. ගහකෝටං විසංකිතං ඒ කිව්වේ සමුදේ සත්‍ය. විසංඛාර ගතං චිත්තං අන්න නිරෝධ සත්‍ය කියේ. තණ්හානං කය මැජ්ජග අන්න නිරෝධ සත්‍ය කියේ. එතකොට දුක්ඛ සත්‍ය ස්වરૂපයෙන්ම කියුණා. සමුදය සත්‍ය ස්වરૂපයෙන්ම කියුණා. නිරෝධ සත්‍ය ස්වરૂපයෙන්ම කියුණා. තණ්හානං කය මැජ්ජග කියන වචන අනුසාරයෙන් මාර්ග සත්‍ය කියුණා. එතකොට මෙතන ප්‍රධාන වශයෙන් පටිච්ච සමුප්පාදය සහ චතුරාර්ය සත්‍ය ප්‍රකාශ වුණා. දැන් අපි සලකා බලන්නට ඕනේ මෙතන මේ දුක්ඛ සත්‍ය කියන්නේ කුමක්ද කියලා. සමුදය සත්‍ය කියන්නේ කුමක්? නිරෝධ සත්‍ය කියන්නේ කුමක්ද? මාර්ග සත්‍ය කියන්නේ කුමක්ද? දුක්ඛ සත්‍ය කියන්නේ දුක්ඛං තේජුමකං වට්ටං තණ්හා සමුදයෝ භවි නිරෝධෝ නාම නිබ්බානං මග්ගෝ ලෝකුත්තරෝ නතෝ. මේ සංග්‍රහ ගාථාවෙන් කෙටියෙන් දැක්වෙනවා. දුක්ඛං තේ භූමිකං වට්ටං. දුක්ඛය කියලා කියන්නේ ත්‍රි භූමික වෘතය. ත්‍රි භූමික වෘතය කියන්නේ කාම භවය, රූප භවය, අරූප භවය කියන මේ බහතරේ පලක්නා ස්කන්ධ පරම්පරාවයි ත්‍රි භූමික වෘතය කියන්නේ. ත්‍රි භූමික කියන්නේ භූමි තුන. වෘතය කියන්නේ ස්කන්ධ පරම්පරාව. වෘතය කියන්නේ වැට, රවුම කියන එකනේ. ඒත් රවුම කාගේද? ස්කන්ධ පරම්පරාව. ස්කන්ධ පරම්පරාව තුන් භූමියට අයිති. ඒකට කියනවා දුක්ඛං කියලා. එතකොට මෙහිදී පංචස්කන්ධයේ දුක, 12 ආයතන දුක, 18 ධාතු දුක්ඛ සත්‍ය. ඔය විදිහට බැලුවාම පරමාර්ථ වශයෙන් ගැනෙන්නේ ලෞකික සිත් 81යි, යෙහෙදෙන ඡායසික ධර්ම 52යි, රූප 820යි. මෙන්න සම්පෙන්නනේ කොට ගත්තාම ත්‍රි භූමික වෘතය මේ ධර්ම කොටස තුනයි තියි. චිත්ත, චෛතසික, රූප. එයින් ලෝකෝත්තර චිත්ත චෛතසික නෙමෙයි ලෞකික චිත්ත චෛතසික රූප. මේකට කියනවා ත්‍රි භූමික වෘතය. එතකොට වෘතය කියන්නේ අතරක් නෑර පවත්නා පරම්පරාව, ස්කන්ධ පරම්පරාව. මේ ස්කන්ධ පරම්පරාවටම දුකක් කියන්නේ මක් නිසාද? මේකේ තියෙනවා අර්ථ හතරක්. පීලනට්ඨෝ සංකතට්ඨෝ සන්තාපට්ඨෝ විපරිණාමට්ඨෝ. මෙන්න මේ අර්ථ හතර ඇති නිසායි ඒකට දුක්ඛං කියලා කියන්නේ. පීලනට්ඨෝ කියන්නේ කුමක්ද? යම් දෙයක් පෙළෙනවා නම් ඒ පෙළෙන බව දුක්ඛ සත්‍යය. සංකතට්ඨෝ යම් දෙයක් හේතුවකින් සකස් වෙනවා නම් හේතුවෙන් සකස් වෙන දේ දුක්ඛය. සන්තාපට්ඨෝ යමක් කැවෙනවා නම් දැවෙනවා නම් පීඩා වෙනවා නම් ඒ සන්තාපාර්ථ දුක. විපරිණාමට්ඨෝ තියෙන තත්යෙන් යමක් වෙනස් වෙනවා නම් ඒ විපරිණාම අර්ථය දුක. එතකොට මෙතෙන්දී දුක්ඛ ලක්ෂණ හතරක් කියුණා. පීලන අර්ථය, සංකත අර්ථය, සන්තාපාර්ථය, විපරිණාම අර්ථය. මේ අර්ථ හතර පවත්නේ මක් නිසාද? අනිත්‍ය නිසා, දුක්ඛ නිසා, අනත්ත නිසා. අනිත්‍ය නිසා මේක දුක්ඛයක්. දුක්ඛ නිසා දුක්ඛයක්. අනාත්ම නිසා දුක්ඛයක්. එතකොට මේක නිර්වචන වශයෙන් ගන්නකොට තවත් තේරුම් ගන්න ලේසියි. නිර්වචන කියන්නේ දුක්ඛං කියන පදේ අකුරක් පාසා ලැබෙන තේරුම. දුක්ඛං. දු කියන්නේ උපසාරක පදයක්. කං කියන්නේ මහා ප්‍රාණ කයන බිඳුව නාම පදයක්. දුකේ උපසර්ගයෙන් කියවෙන්නේ නින්දිත අර්ථයයි. දැන් යම්කිසි ක්‍රියාවක් නින්දිත නම් ඒකට කියන දුෂ්කෘත. පාලියෙන් දුක්කට කියලා. හැසිරීම නින්දිත නම් දුෂ්චරිත කියලා. එවාගේම පුජ්‍යලයා නින්දිත නම් දුෂ්ඨයා කියලා. පුජ්‍යලයාගේ පැවැත්ම නපුරුනම් දුර්ජන කියලා. ඔය වගේ දු කියන උපසර්ගයෙන් කියවෙන්නේ නින්දිතාර්ථයයි. නින්දිත කියන්නේ බොහෝම පහත් කොට සැලකිය යුතු. එවාගේම අලඥාට පාත්‍ර වෙන නොගත හැකි පිළිකුල් කටයුතු දුරු කටයුතු දෙය තමයි දු කියන උපසර්ගයෙන් කියන්නේ. කං කියන්නේ අවකාශයට කියන නම. අවකාශයේ හිස්. අවකාශයේ හිස් නිසාකට කං කියනවා. දුක්ඛං කියන මෙතන මහා ප්‍රාණ කයන දිත්ත උනාම අල්ඛයන්න කියන දුක්ඛං කියලා පද සංදි වෙනවා. තේරුම නින්දිත වූ හිසුදේ. යමක් නින්දිත නම් යමක් හිස් නම් ඒකටයි දුක්ඛං කියලා කියන්නේ. නින්දිත වෙන්නේ මක් නිසාද? ජාති ජරා ව්‍යාධි මරණ ආදීන්ට පත් වීම නින්දිතය. රාග දෝෂ මෝහ ආදී ක්ලේශයන්ගෙන් යුක්ත වීම නින්දිතය. කේසලෝම නකදන්ත ආදී පිළිකුල් කටයුතුයක් නම් ඒක නින්දිත. මේ විදිහට යමක් පිළිකුල් කටයුතු නම් ලැජ්ජා විය යුතු නම් පහත් නම් එවාගෙම හීන නම් ලාමක නම් නොගත යුතු දෙයක් නම් දුරුකට දෙයක් නම් ඒ සියල්ලට කියන නින්දිතය කියලා. තුච්ච කියන්නේ හිස් කියන්නේ. දැන් මේ කියන පංචස්කන්ධය නිත්‍ය සාරයෙන් හිස් නිසා, සුඛ සාරයෙන් හිස් නිසා, ආත්ම සාරයෙන් හිස් නිසා, සුභ සාරයෙන් හිස් නිසා මේකට කියන තුච්ච කියලා. දැන් අපි ගනිමු චක්ඛු කියන රූපේ. චක්ඛු කියන්නේ රූපය. චක්ඛු කියන එකේ තියෙනවා සසම්භාර චක්ඛු, පසාද චක්ඛු කියන දෙක. සසම්භාර චක්ඛු කියන්නේ ඇස් ගෝලය. පසාද චක්ඛු කියන්නේ ඇහැට අරමුණු වන ලක්වන රූපයන් දැකීමේ ප්‍රසාද රූපේ. ඒ ප්‍රසාද රූපේ මුළු ඇස් ගෝලෙම නැහැ. ප්‍රසාද රූපේ තියෙන කළු ඉන්ද්‍රියාව මැද්දේ පුළුම් පෙදවල් හතක පැතිරගත් තලතෙල් බිඳක් වගේ සිවි පටල හතක පැතිරී පවත්නා රූප විශේෂයක් තියෙනවා චක්සු ප්‍රසාදී කියලා. ඒක නෙවෙයි ප්‍රසාද චක්කු. එතකොට මේ ප්‍රසාද චක්සු වට කරගෙන තමයි මේ චක්සු ගෝලයෙහි සසු රූප පවතින්නේ. චක්සු ගෝලයෙහි තියෙන රූප සියල්ල 54ක්. චුක මිචිදන් තියෙන 6ක්. කාය දශක, භව දශක, චක්කු දශක කියලා දශක මිති 3යි. චිත්ත සමුට්ඨාන සුද්ධාසක, උතු සමුට්ඨාන සුද්ධාසක, ආහාර සමුට්ඨාන සුද්ධාසක කියලා 8 මිති 3යි. එතකොට රූප කලාප වශයෙන් ಜಾති 6යි, රූප වර්ග වශයෙන් 54යි. ඒ සියල්ලම එකාසු කළ චක්කු කියලා. එතකොට මේ චක්කු කියන එක නින්දිතයි. ඒ වගේම හිස්. චක්කු කියන එක නින්දිත වන්නේ මක් නිසාද? චක්සුව දිරෙනවා. චක්සුව ලෙඩ වෙනවා. චක්සුව මැරෙනවා. නැත්නම් විනාශ වෙනවා. ගින්නට ආව වෙනවා. සුද හැදෙනවා. උළුආරං හැදෙනවා. කත හැදෙනවා. දිබිලි හැදෙනවා. නොපෙනී යනවා. ඒ වගේම ඒක නිසා කාගෙත් ඇති වෙනවා. දෝෂෙත් ඇති වෙනවා. මෝහෙත් ඇති වෙනවා. මාන්නෙත් ඇති වෙනවා. දිත්‍යත් ඇති වෙනවා. උපක්ලේශ අප්‍රමාණ ඇති වෙනවා. මේ නිසා කෙලෙසුන්ද පාත්‍ර වෙන නිසා කෙලෙසුන්ද අරමුණු වෙන නිසා නුය ශෝකාබාධයන්ද පාත්‍ර වෙන නිසා අනිත්‍යත්වයට පත්වන නිසා තීලාට පත්වන නිසා තමන් කැමතිසේ නොකවත්න නිසා මේ චක්ෂුව නිම්බිතයි තුච්චයි. මෙන්න චක්ෂුව දුක්ඛං කියන්නේ ඒකයි. ත්‍රිදෙනාටම නෙමෙයි. ත්‍රිදෙනා කියන එක දුක් වේදනාව එක එකක්. ඒ හැර යමක් නිම්බිත නම් යමක් තුච්ච නම් ඒ සියල්ල දුක්ඛයයි. ඒ දුක්ඛ සත්‍යය. එතකොට සත්‍ය වශයෙන් අවිතතයි අනන්‍යතයි තතයි. තත කියන්නේ ඒකාන්තේ සත්‍යයක්. චක්කු කියන එක දුකක් බව ඒකාන්ත සත්‍යයක්. තතයි. අවිතතයි. චක්කුව දුක්ඛය කියන එක නිබොරුයි. කවදාකවත් බොරුවක් නෙමෙයි. අවිතතයි. අනන්‍යතයි. චක්සුව දුක්ඛයක් මිසක් සමුදයක් නෙමෙයි. චක්සුව දුක්ඛයක් මිසක් නිරෝධයක් නෙමෙයි. චක්සුව දුක්ඛයක් මිසක් මාර්ගයක් නෙමෙයි. එසා අනිසත්‍යයක් නෙමෙයි. චක්කුව කියන්නේ සත්‍ය වශයෙන් දුක්ක සත්‍යයක්. චක්කුව කියන එක සත්‍ය වශයෙන් දුකක් බව නිබරුයි. චක්කුව කියන එක සත්‍ය වශයෙන් දුකක් හැර අනිසත්‍යයක් නොවේ. තත අවිතත අනඤ්‍යත. තත කියන්නේ සත්‍යයි. අවිතත කියන්නේ නිබරුයි. සත්‍ය අසත්‍ය නොවේ. ඒ වගේම අනඤ්‍යත කියන්නේ අනිසත්‍යයක් නොවේ. එතකොට දැන් බලන්න චක්කුව කියන එක මේ කියන අර්ථ හතරටම සම්බන්ධයිනේ. පීලන අර්ථය තියෙනවා. චක්කු නිසා මොනතරම් පෙළෙනවද? රූප කලාප එක අසුරු සෙනක් ගහන තරම් කෙටි කාලය තුල කෝටි ලක්ෂ වාරයක් තරම් උපදිනවා බිඳිනවා උපදිනවා බිඳිනවා. ඒක පෙළීමක්නේ. උත්පාදිතිත වශයෙන් බිඳිනවා. ඒ වගේම සංකත මේ චක්කුව නැවත නැවත සකස් වෙනවා. ඒ කියන්නේ චක්කු ප්‍රසාද රූපේ නම් කර්ම සමුට්ඨාන වශයෙන් සකස් වෙනවා. ඉතිරි රූප සියල්ල කර්ම සමුට්ඨාන, චිත්ත සමුට්ඨාන, උතු සමුට්ඨාන, ආහාර සමුට්ඨාන වශයෙන් සකස් වෙනවා. ඒ කියන්නේ සතර ධාතුන්ගේ සංයෝගයෙන් සකස් වෙනවා. ඒ වගේම අපේ ඇහැර රෝග ඇති වුණා අපි නැවත නැවත සකස් කරන උදේ මූණ හොදනවා, ඇහැ කබ කඳුළු පිහ දානවා, ඇහැට බෙහෙත් වක් කරනවා, ඇහැ ආරක්ෂා කරනවා, කන්නදී පළඳිනවා. මේ මොකක්ද? ඇහැ පිළිබඳ සංස්කරණය සකස් කිරීම. අනුසංකත සන්තාප මේ ඇහැ නිසා බොහෝ වේදනාවන්ට පත් වෙනවා. ඇහි කඳුළු වෙනවා. ඒ වගේම දැමින්න එනවා. ඒ වගේම තාතා රෝගාබාධ එනවා. දුකෙන් අරනකොට කඳුළු එනවා. සතුටෙන් පිනවනකොට කඳුළු එනවා. ඒ ඔක්කොම ඇහැට තියෙන විපමේ සන්තාපයක්. මේ මන්දිවට ඇහැ නිසා රාගය ඇති වෙලා සන්තාප වෙනවා. දේශේ නිසා සන්තාප වෙනවා. මෝහේ නිසා සන්තාප වෙනවා. කෙලෙස් නිසා සන්තාප වෙනවා. ඔය විදිහට ජරාව නිසා සන්තාප වෙනවා. මරණයට පත් වීමෙන් සන්තාප වෙනවා. සන්තාප හැමිටම තියෙනවා. අනික විපරිණාම. විපරිණාම කියන්නේ කොච්චර ඇහැ පරිස්සම් කළත් චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානි දැන් චිත්තක්ෂණ 17කට 17කට වාරක් ගානි මේ ඇහි තියෙන රූප බිඳි 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 යනවා. කුඩා කාලිත ගුණ ඇහැ නෙමෙයි ඊළඟ තියෙන්නේ. එක චිත්තක්ෂණයකින් ඉස්සර තිබිච්ච ඇහැ නෙමෙයි ඊළඟ චිත්තක්ෂණයේ තියෙන්නේ. බලන්න හැම වෙලාවෙම විපරිණාම. එහෙම ගියන් ජරාටපත් වුණා මොන්න පේන්නේ කියන මින් අහවල් දෙදේ කියනවා විපරිණාම. මරණයටපත් වුණා මොන දෙයටවත් පේන්නේ නැති තරම් ඒක හඳ වෙනවා. අන්න විපරිණාම. එතකොට මේ විදිහට ඇහි තියෙන විපරිණාම ස්වභාවය. එතකොට පීලන, සංකත, සන්තාප විපරිණාම. මේ අර්ථ හතරම චක්කෝ කියන චක්ෂු ගෝලය තුල තියෙනවා. මේක නිසා ඒක උත්පාද වයත්තේන දුක්ඛ ඉපදී නැසවීම වශයෙන් දුකක් එනවා. අනිච්ඡන්ති අනිච්ඡන්තිකතාය ආදි අන්තවතාය දුක්ඛ. අනිච්ඡන්තිකය කියන්නේ ස්ථිර නැහැ. යමක් ස්ථිර නැහැ. ආදිවන්තවතාය මුලක් අගක් පේනවා. මුලක කියන්නේ හට ගැනීම, අගක් යන නැතිවීම. එතකොට මේකේනේ ස්ථිර නැති බැවින් හා මුලක් අගක් ඇති බැවින් අග මුලක් ඇති බැවින් යන උත්පාදාන්තේ වයාන්තේ කියන මුලාග ඇති බැවින් අනිත්‍යයි. එවාගෙම පති කීල නැත්තේ දුක්ඛං. එතකොට මේ ඇස නැවත 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 පෙනෙන නිසා දුක්ඛය. අනත් අසාර කට්ඨේ නනත්තා. එතකොට අර නිත්‍ය සාර, සුභ සාර, සුඛ සාර, ආත්ම සාර කියන්නේ මේ සාර කිසිවක් නැති නිසා අනත්තයි. අවසවත්වත්වනාටේන අනත්තා සුවවාසයෙන් ප්‍රවත්න නිසා අනත්ත. මේ විදිහට බැලුවාම චක්ෂුව කියන එක අනිත්‍ය දුක්ඛ අනත්ත දෙයක්. එපමණක් නෙමෙයි දුගඳ වූ පිළිකුල් දෙයක් දැන් අසුබයි. එතකොට අනිත්‍ය වූ දුක්ඛ වූ අනත්ත වූ අසුබෝ දෙයක් දැවින් චක්ඛුව කියන එක දුක්ඛ සත්‍යයක්. එතකොට මෙන්න මෙහෙම චක්ඛුව පමණක් නෙමෙයි රූපකයේ රූපකලාපයක් රූපකලාපයක් ගානේ නාමකයේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ මේ ලක්ෂණ හතර තියෙනවා. මොනවද ලක්ෂණ හතර? පීලන සංකත සන්තාප විපරිණාම. ඒ වගේම අනිත්‍ය ලක්ෂණයේ දුක්ඛ ලක්ෂණයේ අනත්ත ලක්ෂණයේ අසුභ ලක්ෂණයේ මේ හතර තියෙනවා. එතකොට මේ සියල්ල නිසා කියනවා නින්දිත වූ තුච්ච වූ අර්ථයෙන් දුක්ඛයි දුක්ඛ සත්‍යයි කියන. ඒක තත අර්ථයෙන් සත්‍යයි, අවිතත අර්ථයෙන්ද සත්‍යයි, අනන්‍යත අර්ථයෙන්ද සත්‍යයි. තත කියන්නේ ඒකාන්ත ඒක දුක්ඛ සත්‍යයි. අවිතත කියන්නේ ඒ දුක්ඛ සත්‍ය කිසිසේත්ම අන්නේ දුක්ඛ සත්‍යයක් නොවේ කියන හැකි. ඒකාන්තයෙන් ඒක නිබුරුයි. අනික අනන්‍යත අනුසත්‍යයක් බාටපත් වෙන්නේම නැහැ. එතකොට මෙන්න මේක නිසා බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී මේ තත්ත්වයේ සියල්ල විනිවිද හිරු මණ්ඩල දසදහසක් පෑවු වෙලාවක ලැබෙන ආලෝකයට වඩා විශිෂ්ට ප්‍රඥා ආලෝකයෙන් දැන අවබෝධ කළා. ඊළඟට දැන් මෙතන කියවුණා නේද ගහකාරක දික්තෝසී කියන පදයක්. අන්න සමුදේ ශක්තිය. සමුදේ ශක්තිය. ගහකාරකය කියන්නේ ස්කන්ධ කූඩුව ස්කන්ධ ගෘහය කරවන්න. කතෘතුමා බඩු මහත්මය. එතකොට එයින් හැඳුන්වුවේ සමුදේ සත්‍යයයි. එතකොට ඔහුගේ අවයව තමයි සබ්බාතේ පාසුකා ගහකූටන්. මේ වචන වලින් කියන්නේ ඔහුගේ අවයව. මේ ගෘහය කරන්න ගන්න අවයව උපකරණ ද්‍රව්‍ය. ඒක තෘෂ්ණාවේ අවයව හැටියට හඳුන්වනවා. එතන තෘෂ්ණාව කියන්නේ මේ සමුදේ තනිකර එකලාව මවාපානව නෙමෙයිනි. තෘෂ්ණාවට ඕන කරන පිරිවරක්. ඒ පිරිවර තමයි මේ පාසුකා කියන වචනින් හා ගහකූටම් කියන වචනින් කියවුණේ. අපි සලකා බලමු මේ සමුදය. සමුදය කියන්නේ මොකක්ද? මේ ගේ ස්පන්දගේ හදන කතෘතුමා නම් වූ සමුදය කුමක්ද? ඔහුගේ අවයව කුමක්ද? මේවා බලනකොට හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. මෙතන ඔහුගේ අවයව සියල්ල තෝරා ගන්නකොට සබ්බාතේ පාසුකා කියලා පදයක් කියවුණානි. මෙන්න අවයව. ඔහුගේ අවයව නම් දැන් මෙතන තණ්හාව ප්‍රධාන හේතුව හැටියට සමුදේ ශක්තිය නමින් කියවෙනවා. ඊට සහයෝගය දෙන අවයව කුමක්ද? අවිජ්ජා උපාදාන කර්ම භව. අවිජ්ජා උපාදාන කර්ම භව. මේක තමයි තණ්හාවට සහයෝගය දෙන ඉතිරි අවයව. එතකොට අවිජ්ජා සංකාර උපාදාන කර්ම භව හතරක්ම ගැනෙනවා. එවගේම අවිද්‍යාවෙන් පටන්ගෙන ගලන ගංගාවක දිය දහරාවාගේ පේලියට යනවා. අවිද්‍යාවද සංස්කාරද විඥානද නාම රූපද සලආයතනද ස්පර්ශයේද වේදනාවද ඊට අගින් උපාදානයේද කර්ම භවයේද ජාතියේද ජාති අනුසංගික වශයෙන් ලැබෙන ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දෝමන සුඛායාස සියල්ලම මේ අතරක් නෑර ගලාගෙන යන හේතුඵල සම්බන්ධතාවක් හැටියට තණ්හාවට සහයෝගය දෙනවා. එතකොට වේදනාවක් නැතොත් තණ්හාවක් නෑ. එවාගේ ස්පර්ශයක් නැතොත් වේදනාවක් නෑ. ආයතන නැතොත් ස්පර්ශයක් නෑ. නාම රූප නැතොත් ආයතන නෑ. ආයතන නාම රූප ඇතනම් තමයි ආයතන. විඥානය නැතොත් නාම රූප නෑ. සංසාර නැතොත් විඥානයක් නෑ. අවිද්‍යාව නැතොත් සංස්කාර. අවිද්‍යාව ඇති නිසාම සංස්කාර. සංස්කාර ඇති නිසාම විඥාන. විඥාන ඇති නිසාම නාම රූප. නාම රූප ඇති නිසාම සලආයතන. සලආයතන ඇති නිසාම ස්පර්ශය. ස්පර්ශය ඇති නිසාම වේදනා. වේදනා ඇති නිසාමයි තණ්හා. තණ්හාට සහයෝගය සඳහා උපාදාන. උපාදානියත් තණ්හාවත් එක්ක එකතු වෙලා නැත කර්ම භවය. කර්ම භවයේ ප්‍රතිඵල වශයෙන් ජාති ජරා මරණ ආදී. දැන් මේක අනුපිළිවෙලින් යන හේතුඵල සම්බන්ධතාවයි. එතකොට මෙතෙන්දී සඳහන් කරෙන්නේ මේ සමුදය සත්‍යයේ පරිවාරයයි ඔය කියෙවුනේ. එතකොට අංග වශයෙන් 12ක් තියෙනවානේ තණ්හාවත් එක්කම. ඒ අංග 12 දෙනෙක් එක්කාසු වෙලා මේ ගුණය කරනවා. ඔහුගේ කණිමණල හැටියට හඳුන්වන්නේ විද්‍යාව. මුදුන් කුරුපාව මේ ගෘහයෙහි කැණි මණ්ඩල මුදුන් කුරුපාව අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ කුරුපාවට ඔක්කොම සම්බන්ධයි. ඒක මේ සංස්කාරය ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. විඥානයත් අවිද්‍යාව නිසා. නාම රූපත් අවිද්‍යාව නිසා. සලආයතන ස්පර්ශයත් වේදනාවත් සංඥාවත් උපාදානයත් කර්ම භවයත් ජාති ජරා මරණ සියල්ලම අවිද්‍යාවට සම්බන්ධයි. අවිද්‍යාව නැත්තම් ඔය කිසිවක් නැහැ. එනිසා අවිද්‍යාව යත්තේ වාසේස විරාග නිරෝධා සංකාර නිරෝධෝ කියලා සඳහන් වෙන්නේ. ඉතිරිවක් නැතුව අවිද්‍යාව නිරුද්ධ වුණා නම් අන්න කණි මඩල සුණු විසිරු වෙච්ච අවස්ථාවයි. එතකොට මෙන්න මේක නිසා මේ අවිද්‍යාව නම් වූ කණි මඩලත් ඉතිරි සංකාර විඥාන නාම රූප ආදී අවයවක් මේවා පරිවාර කොටගෙන තෘෂ්ණාව නැමැති වඩු මහත්මයා මේ ස්කන්ධ කූඩුව නැමැති ගේ හදන එක් වේලාවකට බඹලව බ්‍රහ්මකයක් හදන තව දාසක දෙව්ලව දිව්‍ය ශරීරයක් වශයෙන් ස්කන්ධ කූඩුව හදන තවත් දාසක මනුලව දෙපා ඇති මිනිසෙක් හැටියට ස්කන්ධ කූඩුව හදන තවත් අවස්ථාවක සතර ගාතෙන් ඇවිදින සිව්පාවෙක් කියලා ස්කන්ධ කූඩුව හදන තවත් අවස්ථාවක දෙපා ඇති පියාපත් ඇති පක්ෂියෙක් කියලා ස්කන්ධ කූඩුව හදන තවත් අවස්ථාවක උරගෙක් හැටියට ස්කන්ධ කූඩු හදන තවත් අවස්ථාවක නානාවිද තිරිසං ආභව මවාපා ඇත පේන්නේ තරම් සිවුත්ම රූප මේ කයක් මවාපා තවත් අවස්ථාවක ප්‍රේත ලෝකේ නිජ්ජාමතන්නික කුප්පිපාසික කාලකන්ජික පරදත් රූප ජීවී කියන අවස්ථාවන් වශයෙන් ස්කන්ධ කූඩුව හදන තවත් අවස්ථාවක ලෝකාන්තරික නරකයේ ජීමේ ස්කන්ධ කූඩුව හදන තවත් අවස්ථාවක නාග භවනේ නාගයන් නැටේට මවාපා තවත් අවස්ථාවක ගුරුළු භවනේ ගුරුන් නැටේට මේ ස්කන්ධ ගුහය හදලා දෙන තවත් වෙලාවක සංජීව කාල සූත්‍ර සංඝාත රෞරව මහා රෞරව තාප ප්‍රතාප අවීතිකේ නෙමේ අතමහ නරකයේ ස්කන්ධ කූඩු හදලා දෙන ඔසුපත් නරක 128 ස්කන්ධ කූඩු හදලා දෙන තා සමාක පිරිසක්වල වල ස්කන්ධ කූඩු හදලා දෙන ඉතින් මේ තෘෂ්ණාවයේ තියෙන බලමහිමේ සීමසේ එකක් නෙමෙයි. හරියට අර විශ්වකර්ම දී පුත්‍රයා වාදී. විශ්වකර්ම දී පුත්‍රයාට ඕනම දෙයක් මවාපාන්න පුළුවන් නේ. විශ්වකර්ම කියන්නේ ඒකනේ. සීලින්ම දේ සකස් කරන්න සමර්ථයින උගේ ඉර්ධිය. ඒ වගේ මේ පරිවාර බල සම්පන්න තෘෂ්ණාව ඉඳගෙන මේ ස්කන්ධ ගෘහයේ නානා විදිහෙන් සකස් කරන මවාපාන. ඒකනම් මහා පුදුම නිර්මාණයක්. ඇත්තට මේ නිර්මාණය කරන වඩුතුමා ශ්‍රේෂ්ඨයා තමයි මේ අවිද්‍ය. දකින්න බැරුණා ඊතසරෙන් සියසින් අහලා තිබුණා. ඒ නිසා මහා බෝසතාණන් වහන්සේ අනන්ත ජාති සංසාරයෙහි මේ කතෘතුමා ශ්‍රේෂ්ඨයා ශ්‍රේෂ්ඨයා ආව දැන් හොයාගත්ත ඇති මේ කියුණා. එතකොට මෙහිදී සමුදේ සත්‍ය කිව්වේ තනිකරම දුක් උපදවන හේතුව නෙමෙයි. බොහෝ දිනෝගේ සහයෝගයෙන් දුක් උපදවන හේතුවයි. එනිසා සං වූ අය කියන මේ පද තුන එක්කාසු වෙනකොට තේරුම එකට ගැලපෙනවා. සං කියන්නේ උපසර්ග පදයක්. ඌ කියන්නේ උපසර්ග පදයක්. අය කියන්නේ නාම පදයක්. සං කියන උපසර්ගෙන් කියවෙන්නේ සංයෝග සංයුත්ත සංගම්ම කියන තැන්වල වගේ එක්කාසු වීම අර්ථයයි. සම්බන්ධ කරවීම අර්ථයයි. ඌ කියන මේ උපසර්ගයෙන් කියවෙන්නේ උත්පාද උදිත උත්පන්න ආදී යමක් මතු කරන පහළ කරන අර්ථයයි. අය කියන මේ නාම පදයෙන් කියවෙන්නේ හේතුව කාරණය නිදානිය කියන අර්ථයයි. මේ අර්ථ තුනේ එක්කාසු වෙන පද තුන සම්දි වීමෙන් සං ඌ කියන අතර බිඳුවට අල්මයන්න ආදේශල අල්මයන්න උයන්නට එකතු නම් සමු කියලා හැදෙනවා. සමු අය කියන අතරත අල්මයන්න ආගම වෙන අල්මයන්න අයනට එකතු නම් සමුදය වෙන සං ඌ අය මේ දයන් අල්දයන්න ආගම වෙන අල්දයන්න ආගම වෙලා ඒක අයනට එකතු නම් සමුදය වෙන. දැන් මෙතකොට පද තුන එක්කාසුනා වගේ අර්ථ තුනත් එක්කාසු වෙනවා. ඒ කියන්නේ හේතු එකතු වීමෙන් හේතු සහයෝගයේ ලැබීමෙන් දුක උපදවන හේතුව කියන එකයි සං වූ අයපද තුනේ අර්ථය. හේතු සමගාමී හේතු එකතු වීමෙන් දුක උපදවන ප්‍රධාන හේතුව සමුදය. එනම් ප්‍රධාන වශයෙන් තණ්හා. ප්‍රධාන වශයෙන් තණ්හා වුණාට අප්‍රධාන වශයෙන් පරිවාර රාශියක් තියෙනවා. ඒ තමයි අවිද්‍යා කර්ම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා උපාදාන කර්ම භව ජාති මේ සියල්ලම පරිවාර. තවත් කියනවා නම් 1500ක්ම කේස ධර්මයන් මේක පරිවාර වෙනවා. එතකොට තවත් දුරට කියනවා නම් අභිධර්ම න්‍යායට අනුව මෙතන සමුදය පහක්ද කියවෙනවා. ඒ සමුදය පහ නමින් කියවෙන්නේ පළවෙනි සමුදය සත්‍ය දුක්ඛයයි. මේ තණ්හාවයි. පළවෙනි සමුදය සත්‍ය තණ්හාවයි. දෙවෙනි සමුදය සත්‍ය තණ්හාව සහ ඉතිරි කෙලෙස් ධර්ම 9යි. කෙලෙස් ඔක්කොම 10ක් තියෙනවානේ. 10න් එකක් තණ්හාව. මොනවාද? ලෝභෝ, දෝෂෝ, මාහෝ, මානෝ, දිච්චි, විචිකිච්ඡා, තීනං, උද්ධච්චං, අහිරිකං, අනුත්තප්පං. ඔය 10 තමයි දස ක්ලේශ වස්තු. එයින් තණ්හාව එකක්. අනිත් 9ක් එකතුනා මෙන්න දෙවෙනි සමුදය සත්‍ය. තුන්වෙනි සමුදය සත්‍ය කියන්නේ තණ්හා චවශේෂාති කෙලෙස් අවශේෂාත අකුසල ධම්ම. එතර තෘෂ්ණාව එකක් අවශේෂ ක්ලේශ ධර්ම නව දෙන දෙවෙනි එක ඉතිරි සීලම චිත්ත අකුසල චිත්ත චායසික ධර්ම තුන්වෙනි සමුදය සත්‍යයි. ඔන්න සමුදය සත්‍ය තුනක් කියුණා. හතරවෙනි සමුදය සත්‍යේ නම් තණ්හා ච අවශේෂාති කෙලෙස් අවශේෂාත අකුසල ධම්ම තීනිච සාසවානි කුසල මූලානි. ඒ කියන්නේ ලෞකික කුසල මූල තුනක් සමුදය සත්‍ය වෙනවා. ඒ කියන්නේ සුගති ලෝකල උත්පත්තිය දෙනවානේ. ඒ කියන්නේ අලෝභ අදෝස අමෝහ කුසල මූල තුනත් හතරෙනි සමුදය සත්‍ය. පස්වෙනි සමුදය සත්‍ය කියන්නේ තණ්හාච අවශේෂාති කෙලෙස අවශේෂාච අකුසල ධම්ම තීනිච සාසවානි කුසල මූලානි අවශේෂාච සාසවා කුසල ධම්ම. ඉතිරි සියලුම ලෞකික කුසල ධර්මත් පස්වෙනි සමුදය සත්‍යයට වැටෙනවා. දැන් බලන්න තණ්හාට මොන තරම් පිරිවරක් එකතු වුණාද? තණ්හාවට ඉතිරි නව කැලේස් පිරිවර වුණා. ඉතිරි අකුසල චේතචාය ධර්ම සියල්ල පිරිවර වුණා. ලෞකික කුසල මූල ධර්ම තුන පිරිවර වුණා. ලෞකික කුසල චේතචාය ධර්ම සියල්ලම පිරිවර වුණා. ඒ සියල්ලම පිරිවර කරගෙන තමයි මේ තණ්හාව මේ ස්කන්ධ ගුණය හදන්නේ. දුක්ඛ සත්‍ය උපදවන්නේ. ඒක තේරුම් ඔක්කොම කියනවා අර්ථ හතරක්. පීලන, සංකත, සන්තාප, විපරිණාම. ඒ කිමේ දුක්ඛ සත්‍ය. සමුදය සත්‍ය කියනවා ආයෝහන, නිදාන, සංයෝග, පරිබෝධ. එතකොට මේ පීලන, සංකත, සන්තාප, විපරිණාම අර්ථ හතර හදන හේතු හතර තමයි මේ කියවුණු. ආයෝහන, නිදාන, සංයෝග, පරිබෝධ. මේ තණ්හාව ප්‍රධාන කොට ඇති සමුදය සත්‍ය විසින් මේ අර්ථ හතරක් දරාගෙන ඉන්නවා. ආයෝහන දුක රැස් කරනවා. දුක රැස් කරන්නේ මේ සමුදේ. එවාගෙම නිදාන දුකට මූලික නිදානයක් වෙනවා. රෝග නිදානයක් වගේ. රෝගයක් තියෙන නිදානයක් නිසා. එවාගෙ දුකක් තියෙන මේ සමුදේ නිදානය නිසා. ඒක නිදානාර්ථේ. සංයෝග දුකෙන් දුක ගැටලෙනවා. දුකෙන් දුක බැඳකබනවා. මේ භවයෙන් චෙත වෙනවා. ඊළඟ භවයේ නැවත එකස් වන පරිසන්දි කරනවා. සන්දි කරනවා. ගලපනවා. ඒ වගේ දුකින් දුක ගලපනවා සංයෝග. පරිබෝධ මේ ස්කන්ධ දුකින් නිදහස් වෙන්න නොදී අරිනවා. ස්කන්ධ දුකින් අතිමින්දෙන්න බාධා කරනවා. සීලේ රකින්න බාධා කරනවා. සමත වඩන්න බාධා කරනවා. විදර්ශනා වඩන්න බාධා කරනවා. පැවිදි වෙන්න බාධා කරනවා. දන් දෙන්න බාධා කරනවා. කොතින්ම නිවන් දක්ින වැඩට බාධා කරනවා. කවුද මේ? මාර්යෙක් එහෙම නෙමෙයි. මේ දුක් සමුදය සත්‍යාගයේ ස්වභාවය. ඔය තියෙන පරිබෝධාර්ථේ. එතකොට මෙන්න මේකේ නාර්ථ හතර යම් තැනක තියෙනවා නම් ඒකට කියනවා සමුදය සත්‍ය කියලා. ආයෝහන, නිදාන, සංයෝග, පරිබෝධ. මේ අර්ථ හතරෙන් සමන්වාගත ඒ තෘෂ්ණා ප්‍රධාන කොට ඇති හේතු ධර්ම සම්භාරයට කියනවා සමුදය සත්‍ය කියලා. ඒකත් අනිත්‍ය, දුක්ඛ, අනත්ත්‍ය ලක්ෂණ තුනේ සමන්වාගතයි. දැන් එතකොට දෙවෙනි සත්‍ය මෙතකින් කියවුණා. ඊළඟට නිරෝධ සත්‍ය කියන්නේ දැන් මෙතන කියවුණානේ තණ්හානම් කය මජ්ජගා කියලා පදයක්. ඒ වගේම විසංකාර ගතං චිත්තං ඒ පද දෙකින්ම කියවුනේ නිරෝධ සත්‍යය. එතකොට නිරෝධ කියන්නේ කුමක්ද? නිරෝධ සත්‍යයේ තියෙන අර්ථ හතරක්. නිස්සරණ, විවේක, අසංකත, අමත. නිස්සරණ කියන්නේ මේ ස්කන්ධ කෝඩිය නික්මුණු තැන නිරෝධ නිස්සරණ. නිස්සරණාර්ථේ. ඒ වගේම විවේක. විවේක කියන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ස්වභාවයන්ගෙන් නොසිසු ලෝකය තුලින් ඈත් වෙනවා. ඒකෙන් වෙන් වුණා. මේ කියන්නේ අනන්ත පරිමාණ පීරණ සංකත සංතාපරිණාම ස්වභාව ඇති දුක්ඛ සත්‍යයෙන් විවේක ස්ථානයේ තමයි විවේක. අසංකත හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් නොවන නිසා නිරෝධ සත්‍ය අසංකතයි. අමත මරණයක් නැති නිසා නිරෝධ සත්‍යයේ අමතයි අමෘතයි. මෙන්න මේ අර්ථ හතර යම් තැනක තියෙනවා නම් ඒකට කියනවා නිරෝධ සත්‍ය. ඒකට නිරෝධ කියන්නේ පද දෙකේ එකාසු වූ අර්ථයක්. නී කියන උපසර්ගයයි රෝධ කියන නාම පදයයි එකාසු වෙලා නිරෝධ පදේ හැදුණා. නී කියන උපසර්ගයෙන් කියන්නේ නැත කියන අර්ථයයි. නිම්මක්කං නික්ඛිනේසෝ නිත්‍යානං නිත්තංහා ඔය වගේ තැන්වල කියන්නේ නැත කියන තේරුමයි. දැන් මැස්ස නැති මේ වදේට නිම්මක්කං කියනවා. එවාගෙම මිනිසුන් ඉවත් වෙච්ච ගමන කියන නිග්ගත ගම කියලා. එවාගෙම කැලෙස් නැති බාට කියන නික්ඛිලේස කියලා. තණ්හාවක් නැතිකම කියන නිත්තණ්හා කියලා. එවාගෙම ධ්‍යානයක් නැති කෙන නිජ්ජාන කියලා. ඔය විදිහට නැත කියන අර්ථයෙන් නි උපසර්ගය. හෝද කියන්නේ චාරකේ. චාරකේ නම් හිරගෙදර. හිරගෙදර රෝදයක්. රෝදේ කියන්නේ කැරකෙනවා කියන එක නෙමෙයි. අවහිරතන. රෝධ කියන්නේ පාලි භාෂාවෙන් අවහිර තැන. පාලි භාෂාවෙන් චක්‍රයට රෝධ කියන්නේ නෑ. ඒකට චක්කම් කියලා. රෝධ කියන්නේ මෙතන අවහිර ස්ථානේ. කුමක්ද අවහිර? හිර කූඩුව. හිර කූඩුව කියවහම තුන් ලෝකයේම හිර කූඩුවක් බන්ධනාගාරයක්. කොයි විදිහේ විපාක විඳින දඬුවම් විඳින බන්ධනාගාරයක්ද? තම තමා රැස් කරගත්ත කර්මාරූප විපාක විඳිනේ කරන බන්ධනාගාරයක්. දැන් බන්ධනාගාරයේට දමුල් ලබන්නේ වර්ධ කළමුන්නේ ඒ වගේ වර්ධ කරපැත්ත මේ ලෝක ධාතුවේ නැමැති බන්ධනාගාරේ ඒ වගේ දඬුවම් විඳිනවා. කවරීදී වරදක්ද? කුසල අකුසල රැස් කිරීමයි. කුසල අකුසල දෙකම නිසා මේ සංසාරයේ නැත්නම් මේ තුන් ලෝක ධාතු නැමැති බන්ධනාගාරයේ ඒවැ ප්‍රතිඵල විඳිනවා. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස අප්‍රිය සම්ප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ඉච්ඡා විඝාත පංචෝපාදානස්කන්ධ පරිහරණය මේ සියල්ලම දඬුවම්. කවුද මේ දඬුවම් දෙන්නේ? මේ කුසල අකුසල කර්ම සම්භාරයයි. ඒවා විඳව නිස්සා නිසා තුන් ලෝකේම රෝධෙහිවත් බන්ධනාගාරය. මේ තුන් ලෝකේ නැමැති බන්ධනාගාරේ නැති තැන කියනවා නිරෝධ. නිරෝධ ඒ නිරෝධ කියන தත්ය ආબોධ කර ගැනීමයි වෙන්නේ. එතකොට නිරෝධ කියන එකේ මෙහෙම අර්ථ හතරක් දැන් කියවුණා. නිස්සරණ, විවේක, අසංකත, අමත. ඒ නිරෝධ සංඛ්‍යාත නිර්වාණයෙහි මේ ස්කන්ධ පහ නැති නිසා නිස්සරණයි. එයින් වෙන් වූ නිසා විවේකයි. ස්කන්ධයෙන් හේතුන් හට නොගන්න නිසා අසංකතයි. ස්කන්ධයෙන් නොමැරෙන බැවින් ස්කන්ධ මැරෙන නෙමෙයි එසේ නොමැරෙන බැවින් අමෘතයි. මේ අර්ථ හතරම තියෙන නිරෝධ සත්‍යයි. මාර්ග සත්‍ය කියන්නේ මග්ගෝති පටිපදා. මාර්ගය කියන්නේ පටිපදාවයි. ඒ කියන්නේ පමුණුවන්න. මග්ගීය කීති මග්ගෝ. පමුණුවන නිසා මග්ගෝ කියනවා. කොහෙටද පමුණුවන්නේ? සුගතියට නිවනට. සුගතිය කියන්නේ ස්කන්ධ පහක් ඇති තැන. එයින්ද නික්මවලා නිවනට පමුණුවනවා. එසා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නම් මග්ගෝ. නිවනට පමුණුන බැවින් මාර්ගය කියනවා. එතකොට මෙන්න මේ මග්ගෝ කියන අර්ථයේ තියෙන තේරුම් හතරක්. නීඥාන, හේතු, දස්සන ආදිපතියි. නීඥාන කියන්නේ මේ ස්කන්ධ ලෝකයෙන් නික්මවා යනවා. නික්මී යනවා. නැත්නම් නික්මුණු තැනට පමුණුවනවා. එනිසා නීඥාන. හේතු මේ ස්කන්ධ කූඩුවෙන් අතමිදීමේ හේතුවක් වෙනවා. තෘෂ්ණාව නැති කිරීමේ හේතුවක් වෙනවා මේ මාර්ගය. නිසා හේතු. දස්සන සිහිනකින්වත් නුදුටුවා වූ නිර්වාණ ධාතුව දැක ගන්නවා. දස්සන ආදිපතේය. තාමත්ම දුගී දුක්පත් දිලිඳු අනාථයන් අභිභවාගෙන ජයගන්න පුහුසිතෙක් වගේ මේ මාර්ග සත්‍යය, මේ දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය අභිභවාගෙන නැගී සිටිනවා. ඒකට කියන ආදිපතේය ආර්ථය. දැන් එතන එම්පෙරදෝර රජ කෙනෙක්, අධිරාජ කෙනෙක් අනි සීලම රජදරුවන් අභිභවනය කරගෙන ඉන්නවා. යටක් කරගෙන ඉන්නවා. ඒ වාගේ මාර්ග සත්‍යයේ මේ දුක්ඛය සමුදය දෙක අභිභවාගෙන යටපත් කරගෙන මහේසාක්‍යව මතුවෙන. ඒක දෙන ආදිපති ආර්ථි. ආදිපති ආර්ථි. දැන් මෙන්න මේ අර්ථ හතර යමක් කෙරෙහි නම් ඒකට කියනවා මාර්ග සත්‍ය කියලා. එතකොට බුදුරජාන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කළේ පටිච්ච සමුප්පාදය චතුරාරි සත්‍ය බව දැන් පැහැදිලි. ඊට සම්බන්ධයි ත්‍රිලක්ෂණය. ඉතින් ත්‍රිලක්ෂණ යන්තනක තියෙනනම් එතන කියවෙනවා නාම රූප දෙක ස්කන්ධ පහ ආයතන 12 ධාතු 18 ඔක්කොම කියලා. එතකොට මුළු අභිධර්ම පිටකේ මේ ගාථාවේ තියෙනවා. ඒ වගේම තුන් පිටකයේ මේකට සම්පින්දණය වෙනවා. ඉතින් මේ විදිහේ මුළු තුන් පිටකයේම සම්පින්දණය කරමින් මේ ගාථාව දේශනා කළේ ලෝතුරා බුදු වෙච්ච අලුයම් කාලේ. ඒ මොහොතේදී උන්වහන්සේගේ හද සන්තානෙ ඇති වෙච්ච ප්‍රීති සෝමනසේ තමයි මේ වචන වල දැන්වෝ. මේක අපේ බුදුරජාන් වහන්සේ පමණක් නෙමෙයි ලෝ පහළ වන සීලම සරුවඥන් වහන්සේ එකලෙස දේශනා කරන. මේ ගාථාව හැම බෞද්ධයෙක්ම පාඩම් කරගන්න ඕනේ. මේක ප්‍රීති වාක්‍යයක් පමණක් නෙමෙයි. මේක અભිහිත සිංහනාදයක් හැටියට ගන්න පුළුවන්. ඒ කවර විදිහේ සිංහනාදයක්ද? මෙතෙක් කල යටපත් වී තිබුණු මහා යුද්ධයකින්, ඒ කියන්නේ තමා පෙරදි පෙරදි හිටිය මහා යුද්ධයකින් ජයග්‍රහණය කළ අභිමානව සිංහනාදයක් ප්‍රකාශ කිරීම හැටියට මේ ගණන් ගන්න පුළුවන්. මහා බෝසතාණන් වහන්සේ ඇස් කිස් මස්ලේ අඹ දරුවන් පවා දන් දෙදී, රාජ්‍ය දන් දෙදී, දස පාරමී, දස උපපාරමී, දස පරමර්ථ පාරමී පුරමින්, ත්‍රිවිධ ආර්ථචාරිය පංච මහා පරිත්‍යාග පුරමින්, මහපොළොව ඇතැමෙට කම්පා කරවමින්, මාරියම් පළවා හරිමින්, දෙවියන් ලවා සාදුකාර දෙරමින්, පුදුමාකාර උත්තාන වීරියෙන් ගොඩනඟාගත්ත පාරමී සම්භාර නැමැති මේ සංග්‍රාමයේ උන්වහන්සේ ජයගත්ත උතුම් અભීත සිංහනාදයක් හැටියට මේ ගාථාව හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ගාථාව කියවා හිත හිතා තේරුම් අරගෙන අපිත් අදිෂ්ඨාන කරන්න ඕනේ මේ අනේක ජාති සංසාරේ මේ ස්කන්ධ ගියක් අද හදායන මේ තෘෂ්ණා නෙමෙති වඩු මහත්යා සොයාගෙන ඕමිය අවයව සියල්ල බිනදමා නැවත ගෙවල් නොහා දන්නා වූ බුදු කසේ බුදු මහරහතන් වහන්සේලා පත් වූ අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණය සාක්ෂාත් කර ගන්නට මේ ප්‍රීති වාක්‍ය කියා ලොවට සදාම් අමාව බෙදා දුන්න සරුවඥන් වහන්සේගේ පාරිමී සම්භාර ගුණ මහිමයක් බුද්ධ ගුණ බලයක් අපට පිහිට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න. අද මේ අවස්ථාවිතාම වාටිනවා වර්ෂයක් ජීවිතා වර්ෂයකට පිය නගන්න තව දවසයි තියෙන්නේ. අද දෙසැම්බර් මාසේ 30 වෙනිදා පෙත 31 පස්සේ සම්මත වශයෙන් වෙන වර්ෂයක් ජීවෙනවා. ඒ බුද්ධ වර්ෂය නන් නෙමෙයි. නමුත් ලෝක සම්මුතියක් හැටියට වර්ෂයක් දෙවි වර්ෂයකට සමීප වෙන මේ මොහොතේදී අපේ ඒ ස්කන්ධ පරම්පරාවෙන් අතමිදීමේ ඒ ඒකාන මාර්ගය අනුගමනය කරමින් වර්ෂයක් අපි පරිපූර්ණ කළා නොසිස්ව ගෙව්වා. ඊළඟ වර්ෂය අපට මීට වඩා ශක්ති සම්පන්නව මේ උතුම් පිළිවෙත් ළඟ සාර්ථකව පවත්වා ගන්නට අද මේ වර්ෂාන්ත මොහොතේදී රක්නා සීලය වඩන භාවනාව හැසිරෙන ප්‍රතිපත්තියක් එවාගේම අපි ආදාන රත්නත්‍රයේ ගුණ මහිමයක් පිහිට වී අපට ඊළඟ වර්ෂයේ මීට වඩා ප්‍රතිපත්තිසාර ජීවිත ගත කරමින් අපේ ක්ලේශ සංග්‍රාමයේ උසස්ම ජයග්‍රහණයක් ලබා ගන්නට ශක්තිය බලය ධෛර්ය වීරිය ආරක්ෂාව ආශිර්වාදේ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න වටිනවා. මේ පූජ්‍ය මීතලාවේ විනීත ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උතුම් සසුන් වැඩපිළිවෙල තව වර්ෂයක් දෙකක් නෙමෙයි අවුරුදු 5000 පිරිනාතුරම අර නාම රූප පරම්පරාව පවත්නාසේ මේ ප්‍රතිපත්ති පරම්පරාවද පවත්වාගෙන යමින් කටයුතු කරන්න අපේ ඒ පූජ්‍ය මීතලාවේ විනීත ස්වාමින් වහන්සේ ප්‍රදාන ගරු කටයුතු ස්වාමින් වහන්සේලාට තව තව ශක්තිය බලය ලැබේවා, ආයුර ආරෝග්‍ය සැප ලැබේවා. එවගේ මේ කටයුතු කරන භාරකාර මණ්ඩලයේ සැමටත් එසේම ආයුර ආරෝග්‍ය සම්පන්න ලැබේවා. අපේ සිව්පසයෙන් සංග්‍රහ කරන සෑම දිනකටත් එසේම ආයුර ආරෝග්‍ය සම්පන්න ලැබේවා. මේ භාවනා නියෝගී සෑම දිනකටම මේ බුදු සසුනේ වැඩි වැඩියෙන් අප්‍රමාදල සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණී කරමින් ලබාගත් බුද්ධෝත්පාදයෙන් ලබාගත් උතුම් මනුෂ ජීවිතයෙන් ලබාගත් සෙන සම්පත්තියෙන් ඵල නෙලාගෙන අපරාජිතව මාර පරාජය කොට මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීම දක්වා දියුණුවෙන් වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් මේ උතුම් දවසේදී සතියක් පාසා තැමැත්වෙන භාවනා පන්තියේ තියෙන පිරිසක් මේ වාසික වශයෙන් භාවනා නියෝගී පිරිසක් මෙතෙක් වෙලා බොහොම සාවධානව මේ දහම් කතාවට සවන් දුන්න. මේ දහම් කතාව මේ වාගේ සීවර දහස්වර ඇසුවත් මදි වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ. ඒ වගේම එපා වෙන්නේ නැහැ. පුදුආකාර භක්තියක් ගෞරවයක් බුද්ධ රත්නය කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි අපට පහළ කරගන්න මෙවැනි අනුසති දේශනා අපට ප්‍රයෝජනවත් වෙනවා. නිසා නැවත නැවත අපට මේ වාගේ ධර්ම ශ්‍රවණී කරමින්, ධර්මානුකූලව යෝනිසෝ මනසිකාරයේ වඩමින් ධර්මා ධර්ම ප්‍රතිපත්ති හැසිරෙමින් මේ උතුම් නිවන් මාර්ගය ගන්න තවත්ම වාසනාව වේවා. අද මේ උතුම් දවසේ සීල සමාදානයේදී ආගමික වක්තිනේ තුළ යෙදී සමති උපාසනා භාවනාන යෝගීව සිදු කරගන්න කුසල සම්භාර ධර්මය ගෞතම සම්බුද්ධ ශාසන අභිවෘද්ධිය පිණිස පළතිවා මහ සංඝ රුණට බුදු ශාසන ආරක්ෂා කර ගැනීමත මෙයින්ද ජීව ශක්තියක් ජීව බලයක් ලැබේවා. පරලෝකයේ ඥාතීන්ට ජීවත්වන ඥාතීන්ට ආරක්ෂක දිව්‍ය මණ්ඩලයට හිත අහිතමදා සෑම සත්නට ලොවේ ලෝතුරා සෝපිනිස පවතිවා. මේ පින්වත් සිල් පිරිසේ සෑම දෙනාටමත් භාරකාර මණ්ඩලයේ සැමටත් අපේ පූජ්‍ය සංඝ පිරිසටත් සිල්පස දාන දායකකාරකාදී පින්වත් සෑම දෙනාටත් මෙලොව වශයෙන් සකලාන්තරාය සරුවපද්දරයන් දුරු වේවා. ආරක්ෂාව සිත ශාන්තිය සැලසේවා. පින්සත් සතවර්ෂාධික කාලයක් බුදු සසුනේ පාරමී කුඩා ගන්නට ලැබේවා. සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමුද්ධිමත් වේවා. දෙලොව සුභ සිත සැලසේවා. ධ්‍යාන විඥා විදර්ශනා ඥාන අනුපිළිවෙලින් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ ආબોධ කොට වදාළ අවිඤ්ඤා සංකාර විඤ්ඤාණ නාම රූප සලආතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාත ජරා මරණ ආදී ද්වාදසාංග පටිච්චසමුපාද භව චක්‍රයේ සිට බිඳ ධර්මයෙන් ලැබෙන චතුරාරි සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමෘත මහ නිර්වාණ සම්පත්‍ති ප්‍රතිලාභේ පිණිස හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි.